ජිත් සියමලා පිටිය
ගරු කතානායකතුමනි, විශේෂම අපි ස්තුතිවන්ත යුතුයි ප්‍රථමයෙන්ම දල අමාත්‍යතුමාට, රාජ්‍ය අමාත්‍යතුමාට, අපේ ලේකම්තුමා ඇතුළු සියලු නිලධාරීන්ට. මේ අයවැයම දකින්නේ අසීරු කර්තව්‍යයක් ඉෂ්ට කරලා තියෙනවා. අසීරු කියලා කියන්නේ ගරු කතානායකතුමනි, අයවැයක් කියන්නේ අපි ඉදිරි කුරෝකතනයක්, විශේෂයෙන්ම ඉදිරි වර්ෂයේ අපේ තියෙන සීමිත සම්පත් ප්‍රමාණය ජනතාවගේ අසීමිත අවශ්‍යතා සඳහා බෙදා හැරීම පිළිබඳ ගැටලුවකට තමයි භාණ්ඩාගාරයේ මුදල් අමාත්‍යංශය මුහුණ දීලා ඒ සඳහා වූ යෝජනාවන් තමයි අපේ මේ උත්තරීතර සභාවට ඉදිරිපත් කරලා අනුමත කරගන්නේ. ඒක සාමාන්‍ය අභියෝගය. ඕනම රටක අයවැය ලේඛනයක් හදද්දී ඒ අභියෝගයට මුදල් අමාත්‍යංශය මුහුණ දෙනවා. සීමිත සම්පත් ප්‍රමාණය, අසීමිත ජනතා ඉල්ලුම් සහ ඔවුන්ගේ අනාගත අවශ්‍යතා අතර බෙදා හැරීම පිළිබඳ. හැබැයි මේ අයවැය ලේඛන සකස් කිරීමේදී ඊට වඩා වෙනස් අභියෝගයකට මුහුණ දුන්නා මේ මුදල් අමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යංශය. විශේෂයෙන්ම ප්‍රධාන පක්ෂ දෙකක් එකතු වෙලා හදපු රජයක් මේක. මේ ප්‍රධාන පක්ෂ දෙක ආරම්භ වූ දාසිතම සතවර්ෂ භාගයක් විරුද්ධ පක්ෂ හැටියට හැම කාරණාවක්ම වැරදි ඇහැකින් නැත්නම් විවේචනාත්මක ඇහැකින් දැකපු පක්ෂ දෙකක්. මේ පක්ෂ දෙක එකතු වෙලා මම දකිනවා මේ පළවෙනි වර්ෂයේත් අපිට ගත වුණේ මේ එකතුව කොහොමද තුලනාත්මකව ගලපගන්නේ කියලා පුරුදු වෙන්න. හැබැයි මේ 2017 අවැය ලේඛන සකස් කරද්දී මම දැක්ක කැබිනට් මණ්ඩලයේ ඉන්න සමාජිකයෙක් හැටියට අපි කවුරුත් හරියාකාරමයකට සම්බන්ධ වුණා, සාකච්ඡා කරා, නායකයෝ සහභාගී වුණා, නැවත නැවත අදහස් දැක්වුවා, සමහර දේවල් වෙනස් කරා, සමහර දේවල් එකතු කරා. එහෙම එකතු කරලා මේ හැමදාම වෙනස දැක්ක ප්‍රධාන පක්ෂ දෙකක හැම දෙනෙක්ගේම වඩාත් අදහස් එකමුතු කරලා අර කියන අසීමිත අවශ්‍යතා සඳහා සීමිත සම්පත් ප්‍රමාණයක් බෙදා හැරීම කියන අභියෝගය මේ අයවැය ලේඛනය තුළ අපිට සතුටු විය හැකි ආකාරයට ජයාරම් තියෙනවා කියන ප්‍රකාශය අවුරුදු 6ක් මේ සභාව නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයෙක් හැටියට නියෝජනය කරපු මට ප්‍රකාශ කරන්න පුළුවන් සතුටින් ගරු කතානායකතුමනි. අයවැය විවාදයක් කියන්නේ අපි දකිනවා හැමදාමත් විපක්ෂයට හැදෙන හොඳ වේදිකාවක්. ඇයි මේ ගරු කතානායකතුමනි? අර මම කිව්වේ සීමිත සම්පත් අසීමිත අවශ්‍යතා හා බෙදා හැරීමේදී ඇතිවන අභියෝගය. මේ අභියෝගය ගැන අපිට ඒ අභියෝගයට මුහුණ දෙන පිළිසර නෙමෙයි අනිත් පාර්ශ්වයට ඕන තරම් තර්ක ගොඩනගන්න පුළුවන්. දැන් අපි මේ අය කියලා කියන්නේ හැම මොහොතකම අපේ රටේ අවශ්‍යතාවත් එක්ක බැලුවොත් අපේ අයවැය ලේඛනයෙන් මේ ලබන අවුරුදු 2017 සඳහා අපි යෝජනා කරලා තියෙන ආදායම නැත්නම් අය වලින් 87.21% බදු ආදායම. මේකේ 60%කට ආසන්න ප්‍රමාණයක් වක්‍ර බදු. මොනවද මේ? ඔබතුමාගෙත් මගෙත් මෙහෙම නැත්නම් පාරේ ඉන්න යාචකයාගෙත් හැම කෙනෙක්ගෙම සාක්කුවෙන් රජයට ගෙවන මුදලක් ගැන තමයි අපි බදු කියලා කතා කරන්නේ. ඉතින් මේක මේ බදු 87%ක් බදු වෙනකොට මේක වර්ධනයක් කියන්නේ හැම විටකම ජනතාවගෙන් කරන අය කිරීමක්. ඒ නිසා ඉතා පහසුවෙන් මේක විවේචනය කරන්න වගකීමකින් තොරවත් විවේචනය කරන්න ඉතා පහසු වේදිකාවක් අයවැය ලේඛනයේ විවාදය තුළ ගොඩනැගෙනවා. ඒ නිසා ඒක අපි ඉතා හොඳින් තේරුම් ගත යුතුයි. දැන් මේ දැන් අපි මම දැක්ක මේ අලුත් මේ අය යෝජනා නැත්තම් බදු යෝජනාවන් අතර මිලියන 14,000ක නෑ 140,000ක යෝජනාවන් තියෙනවා. මේනුත් වැඩි ප්‍රමාණයක් අපිට තාමත් අය කරන්න වෙලා තියෙන වක්‍රබදු හැටියට. ඒ කියන්නේ හැම කෙනෙක්ම ගෙව යන්න පුළුවන් කෙනා, නොහැකි කෙනා, සමස්ත සමාජයේ සාක්කුවෙන් අය වෙන මුදලක්. ඒ නිසා මේවා ගැන කතා කරන්න හරි පහසුයි. ඒ වගේම මේවා විවිධාකාරයෙන් මේ බදු යෝජනාවක් පිළිබඳ විවිධ ආකාරයෙන් විවිධ කෝණ වලින් කතා කරන්නත් පුළුවන්. දැන් මේකේ මම දැක්ක මේ විදුලි සන්දේශ ගාස්තු සංශෝධනය කිරීමෙන් රජය බලාපොරොත්තු වෙනවා ලබන වර්ෂය තුළ රුපියල් මිලියන 5000ක් අලුතෙන් එකතු කරගන්න. ඉතින් දැන් සමහරු කියනවා මේ එක පැත්තකින් අර පාසල් දරුවන්ට ටැබ් එකක් දෙන්න කතා කරලා අනිත් පැත්තෙන් විදුලි සන්දේශ ගාස්තු. හැබැයි අපි අයවැය ලේඛනයක බද්දක් අය කරද්දී අලුත් බද්දක් හඳුනා දීමේදී බදු මූලධර්මවල පැහැදිලිව තියෙනවා අපි බදු අය කරන්න ඕන නැත්තේ සමාජයේ උඩට එන ප්‍රසාරණාත්මක මේ විෂයකින් කියලා. නැත්නම් මේ කඩා වැටෙන නැත්නම් පහළට යන අපි උදව් කළ යුතු විෂයකින් බදු අය කරන්න බෑ. තාමත් විදුලි සංදේශ සේවාව කියන්නේ අපේ රටේ පැහැදිලිව ප්‍රසාරණාත්මක විෂයක්. ඒ නිසා අපි බදු අය කළා දේ වගේ දේ තෝරගන්න ඕනේ. ඒකේ සමස්ත බද්දා කය කරලා ඒකෙන් කොටසක් අර උසස් පෙළ ඉගෙන ගන්න දරුවාට පරිගණක පහසුකම් ලබා දීමට වෙන් කිරීම කෙනෙක් තර්කයන් නැගෙනවා. ඇයි අලුත් දෙයක් හඳුන්ලා දීලා ඒකෙම නෑ අපි බද්ද ගන්නේ සමස්ත ජනතාව. දැන් ආයෙත් මම දැක්කා ඒක ගැනම තවත් යන කතා කරලා තිනවා. විශේෂයෙන්ම තවත් ඒ මතම කොට නැගුණු තර්කයක් මම දැක්කා. දැම්ම මේ ටැබ් එකක් මේ දරුවන්ට ඕනේද කියලා මම දැක්කා එක්තරා පුවත්පතක තියෙනවා. මේ එකම බද යෝජනාව ගැන අපිට විවිධ ආකාරයෙන් ඔවුන් කතා කරන්න උත්සාහ කරලා තිබෙන කතානායකතුමනි, දැම්ම මේ අපේ දරුවෝ මේ නිසා අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගනීද කියලා. ඉතින් මේක පොතක් පතකට වුණත් මේ යෝජනාව කරන්න පුළුවන්, මේ චෝදනාව කරන්න පුළුවන්. හැබැයි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ රජයක් හැටියට අපේ දරුවන්ට වැඩි දෙනකොට පරිගණක සාක්ෂරතාවය, පරිගණකෙන් ඉගෙනීමේ හැකියාව, ඔවුන්ගේ දැනුම වර්ධනය කිරීම. නමුත් මේක විවිධාකාරයෙන් මේ යෝජනාව දිහා හතර පැත්තකින් අට පැත්තකින් බැලලා කතා කරන්න පුළුවන්. මේ අයවැය යෝජනාවක් තුළ ඒ පරිසරය ගොඩනැගෙන බවත් අපි මේ සමාජයට කියන්න අවශ්‍යයි. ඒක ඒ අතරම ගරු මේ කතානායකතුමනි, මම මේ අය පැත්ත ගැන විශේෂයෙන් කතා කරේ. ඉතින් මේ අය සහ වැය ගත් විට අපි මේ දෙකේ අතර තුරණාත්මකව බැලීමේදී අපි මේ බදු ප්‍රමාණය යම් අයෙක් යෝජනා කරනවා නම් මේ බද්ද අඩු කරන්න, මේ බදු කපාහරින්න එහෙම කියනවා නම් ඔහු යෝජනා කරන කොහොමද අපි එහෙනම් මේ මුදල ඉතුරු මුදල හොයාගන්නේ? අපිට ක්‍රමයක් තියෙනවා. එහෙම නැත්නම් අපි තවදුරටත් ණය ගන්න අවශ්‍යයි. අපි තවදුරටත් ණය ගන්නවා. ඒක එකක්. එහෙම නැත්නම් ඒ ණය ගන්නේ කොහොමද? දේශීයව ගන්නවද නැත්නම් තවදුරටත් විදේශීය ණය වලට යනවද? අපි තර්කාන්විතව සැබෑවින්ම මේ අයවැය යෝජනා පිළිබඳ අපේ අදහසක් තියෙනවා නම් ජාතිය සහ රටේ ගමන ගැන අපේ කැක්කුමක් තියෙනවා. අපි යෝජනා කරන හරි මේ බදු අය කරන්න එපා, මෙන්න ඒ වෙනුවට මේ බදු ගන්න. හැබැයි අපි දකින්නේ නැහැ මේ යෝජනාවක කොයි වෙලාවකවත් අපේ අයවැය විවාදය තුළ අපි කියන්නේ බදු කපා හරින්න. හැබැයි කොහොමද අපි බදු කපා හැරලා මේ අයවැය තුලනය කරගන්නේ? දැන් අපි සතුටු වෙනවා මේ අවස්ථාවේ ගෙවුම් අයවැය හිගියත් අඩු කරගෙන තියෙනවා. ඒකත් රටක් වශයෙන් ස්ථාවර ආර්ථිකයක් ගොඩනගා ගන්න ඉතාම අවශ්‍යයි. ඉතින් මේ බදු අඩු කරන්න කියන කෙනෙක් එහෙමනම් යෝජනා කරන්න ඕනේ අයවැය හිගේ වැඩි කරගන්න. එතකොට ඒකේ තව පැත්තක් තියෙනවා. අයවැය හිගේ වැඩි කර ගැනීම තුළ රටේ ආර්ථිකයේ ස්ථාවරභාවය කවුද ආරක්ෂා කරන්නේ? දැන් තවත් වෙන ආදායමක් නැත්තම් රාජ්‍ය දේපළ අපි විකුණන්න ඕනේ. එහෙමනම් බදු අඩු කරන්න කියලා කෙනෙක් යෝජනා කරන්න යන අවල් දේපළට විකුණන්න. එහෙම යෝජනාවකුත් නැහැ. විකල්පයක් නැහැ. එහෙම නැත්තම් අපිට තවත් වෙනවා දඩ මුදල් හැටියට. අපි කොයි වෙලාවකවත් දඩ මුදල් කියනවා රජයේ ආදායම් හැටියට වඩා අපි සලකන්නේ විශේෂයෙන්ම සමාජයේ මඟ පෙන්වීම සඳහා වූ අයවැය ක්‍රියාකාරකම් හැටියට. දැන් අපි දැක්කා රුපියල් 2500ක් මාර්ග නීති කඩකිරීමේ අවම බද්දක් නියම කරපුවාම ඒකට ඇතිවන විවිධාකාර තත්ත්වයන්. හැබැයි රජයක් මේකෙන් බලාපොරොත්තු මේක දඩ මුදලක් කියන්නේ වැරදි නොකර හිටියොත් සත්‍යයක් වගේ වන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි අපේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජය තුළ ඒක දිහත් විවිධ ආකාර විදිහට බලන්න පුළුවන්, විවිධ ආකාර මත ගොඩනගන්න පුළුවන්. ඉතින් රජයක් හැටියට මේ ඉදිරි අයවැය ලේඛන සකස් කිරීමේදී මේ සියලු අභියෝගයන්ට මූණ දෙමින් ඒවට පිළිතුරු සොයමින් තමයි කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙන කියන එක අපි මේ රටේ බුද්ධිමත් ජනතාව එක්ක කතා කරන්න අවශ්‍යයි ගරු කතානායකතුමනි. ඒ වගේම අපි විශේෂයෙන්ම වැය හැටියට හඳුන්වන්නේ අපි ගන්නා මුදල අපි කොහොමද ඉදිරියේදී පුරෝකථනය කරන්නේ 2014 වර්ෂයේ මේ රටේ ජනතාව අතර ඔවුන්ට කොහොමද මේ මුදල ගලාගෙන යන්නේ? මේක අපි කොටස් දෙකකට බෙදනවා, ප්‍රාග්ධන සහ පුනරාවර්තන. මේ අපි සන්තෝෂ වෙන්නේ මේ අයවැය ලේඛනය තුළ විශේෂයෙන්ම සමාජයේ හැම කොටසක් කෙරෙහිම මේ අයවැය ලේඛනයේ අවධානය යොමු වෙලා තියෙනවා. දැන් මගේ අමාත්‍යංශ පැත්තෙන් බැලුවත් අපිට අවශ්‍ය වෙලා තිබුණා සූර්යා ලෝක පද්ධති වැඩි වැඩියෙන් රටට ගෙනියන්න. ඒ නිසා අපි හඳුන්වා දුන්නා මේ රටේ වහලවල් ලක්ෂ 10ක සූර්යා ලෝක පැනල් සවි කරන්න. මේ අයවැය ලේඛන තුල මිලියන 1500ක් වෙන් කරලා දීලා තියෙනවා මගේ අමාත්‍යංශයට. මේ ඒ වහලවල් සඳහා අපි ණය ක්‍රමයක් හඳුන්වා දීලා තියෙනවා සියලුම රාජ්‍ය බැංකු උපයෝග කරගෙන. ඒ රාජ්‍ය බැංකුව නියම කරන පොලියෙන් අඩක් රජය ගෙවීම සඳහා රුපියල් මිලියන 1500ක්. ඒ වගේම විශේෂයෙන්ම මේ රාජ්‍ය ගොඩනැගිලි සියල්ලම ඉදිරියේදී සූර්ය බල ශක්තිය උපයෝග කරගන්න ස්ථාන බවට පත් කරන්නත් ආරම්භයක් හැටියට මිලියන 350ක්. මම කිව්වේ මේ හැම අයවැලේකන එකක දක්ෂතාවයක් තමයි සියලු සමාජ පන්ති සියලු සමාජ අවශ්‍යතාවයන් පිළිබඳ අවධානය ලක් කිරීම. මේ අයවැලේකන තුළ ඒ කාරණාවත් තියෙනවා. ඒ නිසා අපිට මේ තර්ක නගන අපේ ගරු මන්ත්‍රීතුමාලගෙන් අහන්න තියෙන ප්‍රධාන කාරණාවක් මේ අයවැලේකන තුළ මම අහන්නේ දැන් මේ වැයපැත්ත බලද්දී මේ වැය ලේඛනයක් තියෙන අලුතෙන් හඳුනා දුන් විශේෂ දැන් පාසල් දරුවන්ට සෞඛ්‍යයට විශාල මට තියෙන පුතා කැටි කාලේ මම ඔක්කොම කියන්න යන්නේ නැහැ. හැබැයි එහෙමනම් යෝජනා කරන්න අවශ්‍යයි මේ වැය ලේඛනය තුළින් මොනවද කපා හරින්නේ? කාටද මේ මේ අඩුවෙන් මේකෙන් අඩු කළ යුත්තේ? එහෙම අඩු කිරීමට යෝජනාවක් කරන්න පුළුවන් නම් අන්න ඒ විවාදය යථාර්ථවාදී විවාදයක්. එහෙම නැතුව මේ සාමාන්‍ය සමාජයට කරන විවාදයකට වඩා යථාර්ථවාදී විවාදයක් තුලින් නම් රජයට පුළුවන් තීරණය කරන්න අවසාන මොහොතේ මේ සභාව මෙන්න මේ කාරණා ටික කිව්වා. මේක යථාර්ථවාදී මම සුරංගනා කතා නෙවෙයි. නැත්තම් උදේට අපි කතා කරනවා රජයේ ආදායම අඩු කරන බදු අඩු කරන්න කියලා, හවසට අපි කතා කරනවා රජයේ වියදම වැඩි වෙන අලුත් යෝජනාව.
ගරු ඇමෙත්තමාත්මයා මිනාඩි 3ක් තියෙනවා.
හරි. ඒ නිසා ගරු කතානායකතුමනි මම යෝජනා කරන්නේ අපේ තර්කයන් යථාර්ථවාදී වෙන්න නම් අපි හැම විටම අයවැය ලේඛනයක් කියන්නේ මොකක්ද? රජයට තියෙන වගකීම මොකක්ද? මෙන්න මේ අසීමිත ඉල්ලීම අතරේ සීමිත සම්පත්තික බෙදා හැරීමේ වගකීම කොහොමද අපි වඩාත් හොඳින් ඉෂ්ට කරන්නේ? 100%ක් මේකට ක්‍රමයක් නැහැ. වඩාත් හොඳින් ඉෂ්ට කරන්න කියන අවබෝධය ඇතුව අපි කතා කරොත් අපිට පුළුවන් වේවි වඩාත් හොඳ තර්කයන් මේ සභාව තුළ ගොඩනැගලා අවසාන වශයෙන් මේ විවාදය සාර්ථක විවාදයක් කරලා මේ විවාදය තුළින් අයවැලේකට අලුත් දේවල් එකතු කරගන්න. හැබැයි බොහෝ විට එහෙම වෙන්නේ නැහැ. අපි කරන්න බැරි දේවල් කතා කරනවා. ඒ නිසා අයවැය සකස් කරන්නාට අවසානයකින් ගන්න දෙයක් නැහැ. තර්ක කරලා බහුතරයෙන් අයවැලේකට අනුමත කර ගැනීම පමණයි බොහෝ විට අපේ විවාද තුළ සිද්ධ වෙන්නේ. නමුත් ඊට වඩා මේ ගැන අවබෝධයෙන් විවාදයට සහභාගී වෙනවා නම් අපි අවබෝධයෙන් කතා කරනවා නම් ඉතා වැදගත් විවාදයක් බවට මේ තත්ත්වය පරිවර්තනය කරගන්න පුළුවන්. ගරු කතානායකතුමනි ආචාර්ය එන්.එම්. පෙරේරා මැතිතුමා මේ අපේ රටේ හිටපු ඉතාමත් විද්වත් ආචාර්ය පදවි දෙකක් තිබුණු අපේ ප්‍රදේශයේ නියෝජනය කරපු මුදල් අමාත්‍යවරේ. එතුමා කියලා තියෙනවා 1972 අයවැයලේකන ඉදිරිපත් කරමින් අයවැය විවාදය විශේෂයෙන්ම දේශපාලනික ප්‍රතිපත්ති මත සකස් වූ ආර්ථිකමය කරුණු මත ගුණ වූ විවාදයක් විය යුතුයි. දේශපාලන ප්‍රතිපත්ති තියෙනවා. හැබැයි ප්‍රතිපත්ති මත අපි කතා කරන්න ඕනේ නැත්තේ ආර්ථිකමය කරුණු ගැන අවබෝධයෙන්. ඒ වගේම එතුමා කියනවා අපි අයවැය මුදල් වෙන් කිරීමේදී රජයක් මුහුණදෙන ප්‍රධානතම ගැටලුව රජයේ වගකීම් තුනක් තියෙනවා. රටේ ආරක්ෂාව, රටේ සංවර්ධනය, රටේ සුබ සාධනය. මේ කාරණා තුනම එක සැරේ අරගෙන අයවැය ලේඛනයක් මේ තුනටම සමානව රජයේ ශක්තිය බෙදා හරින්න පුළුවන් නම් ඒ අයවැය ලේඛනයක් සාර්ථකයි කියලා. ඒ නිසා මම දකිනවා ඒ ප්‍රධාන කාරණා තුනටම 100 අවධානය යොමු කරපු අයවැය ලේඛනයක් හැටියට 2017 මේ අයවැය ලේඛනය අපි සතුටු වෙනවා. ඒ වගේම අර කාරණාව මම විශේෂයෙන් මතක් කරනවා විපක්ෂ වෙනුවෙන් කතා කරන අපේ ගරු මන්ත්‍රීතුමාලාට ඉතා වැදගත් අයවැය විවාදය දේශපාලනික ප්‍රතිපත්ති මත සකස් වූ ආර්ථිකමය කරුණු මත ගොනු විවාදයක් විය යුතුයි කියලා අපේ ආචාර්ය අන්නම් පෙරේරා මැතිතුමා කිව්ව කාරණාව අපි සැබවින්ම අවධානයට අරගෙන කතා කරනවා නම් අයවැය විවාදය අවසානයේ අපිට බොහෝ දේවල් විපක්ෂෙන් අයවැය ලේඛනයට එකතු කරගන්න අපිට සකස් කරගන්න පුළුවන් වේවි. හැබැයි අද ඒක නැති එක ගැන කනගාටු වෙමින් මේ ආරාධනාව කරමින් මම නැවත ස්තුතිවන්ත වෙනවා මුදල් අමාත්‍යතුමාට, අපේ රාජ්‍ය අමාත්‍යතුමාට, ඒ වගේම ආචාර්ය සමරතුංග මැතිතුමා. කාලයක් මම මුදල් අමාත්‍යසේ ඉන්නකොට ආශ්‍රය කරපු ඉතා විශ්වාසවන්ත, අවංක, බොහොම කැපවීමෙන් කටයුතු කරන ගම් ප්‍රදේශයෙන් ආපු නිලධාරියෙක් එතුමාත්, එතුමාගේ සහෝදර නිලධාරීන් සියලු දෙනාටත් මේ සාර්ථක අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීම පිළිබඳ ස්තුතිවන්ත වෙමින්, ඔබතුමාටත් මට කාලය ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙමින් මම නැවතුණි.
හොඳයි, බොහොම ස්තුතියි. ඊළඟට ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා.
ගරු කතානායකතුමනි, මට කතා කරන්න අවස්ථාව ලැබුණේ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමාගෙන් පස්සේ. එතුමා මේ අයවැය ගැන සතුටු වෙනවා කියලා කිව්වා. මේ අයවැය ගැන විතරක් නෙමෙයි, පහුගිය අවුරුදු 10 මහින්ද රාජපක්ෂ මහත්තයා ඉදිරිපත් කරපු අයවැය 10 ගැන එතුමා සතුටු වුණා. ඒ සතුටේ ප්‍රතිඵලය මේ රටේ ජනතාව භුක්ති විඳිනවාද? ඔබතුමාලට සතුට ජනතාවට දුක බර සහ පීඩනය. දැන් ගරු කතානායකතුමනි මට මේ ආණ්ඩුව ගැන බැලුවට පස්සේ මතක් වෙන්නේ එකෝමත් එක රටක එකෝමත් එක නගරක එකෝමත් එක කාලයක හිඟන්නෝ දෙන්නේ හිටියල්. එක හිඟන්නේ අන්දයි. අන්ද නිසා මොකද වෙන්නේ? උදේට තමන්ගේ හිඟමනට ගිහිලා වැටිච්ච තැන ඉන්න වෙනවා. වැඩිපුර සෙනග ගැවසෙන තැන් හොයා ගන්න බෑ. ඒ නිසා ලැබෙන ගතමනාව අඩුයි.
ඕඩර් ප්ලීස්. මේ අවස්ථාවේ ගරු නියෝජ්‍ය කතානායකතුමා මූලාසෙන් පැමිණ ඇත.
හලෝ නලින්ද මැතිතුමා.
මේක හිඟන්නේ ගැන කීකේ හිටියේ. එසේ ඒ හිඟන්න අන්ද නිසා වැඩිපුර මිනිස්සු ගැවසෙන තැන් හොයාගන්න බෑ. එනිසා දවස අවසානයේදී ලැබෙන්නේ සොච්චම. ඒ නගරෙම තවත් තැනක තව හිඟන්නේක් හිටියා. ඇස් දෙක පේනවා. නමුත් ඇවිද ගන්න බෑ කොරයි. ඒ නිසා ජනතාව වැඩිපුර ගැවසෙන තැන් දැක්කට ඒ තැන් වලට යාගන්න විදිහක් නෑ. සහම්බෙට වගේ 2015 අගෝස්තු මාසේ වුණා වගේ මේ අන්ද හිඟන්නයි කොර හිඟන්නයි එකට මුණ ගැහුණ කොහොම හරි. ඊට පස්සේ අන්ද කොර හිඟන සමාගමක් දැම්මා. දැන් කොර හිඟන්නගේ ගමනාගමන අපහසුවත් බේරෙනවා. අන්ද හිඟන්නගේ දැකීමේ අපහසුවත් බේරෙනවා. සත් දෙන්න එකතු වෙලා තමන්ගේ වෘත්තිය කරගෙන ගියා. ඒ වගේ වැඩක් තමයි දැන් මේ වෙලා තියෙන්නේ. දැන් මුදල් ඇමතුමා කියනවා තමන් 20 වෙනි මුදල් ඇමතිවරයා විදිහට මේ අයවැය ලේඛන ඉදිරිපත් කරනවා කියලා. 1947 JR ජයවර්ධන මුදල් ඇමතිවරයාගේ ඉඳලා 2004 KN චොක්සි මුදල් ඇමතිවරයා දක්වා එක්සත් ජාතික පක්ෂ මුදල් ඇමතිවරු 9 දෙනෙක් මේ පාර්ලිමේන්තුවට අයවැය ලේඛන ඉදිරිපත් කළා තියෙනවා. ඒ වගේම 1956 ස්ටැන්ලි ද සොයිසා මුදල් ඇමතිවරයාගේ ඉඳලා 2015 මහින්ද රාජපක්ෂ මුදල් ඇමතිවරයා දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුදල් ඇමතිවරු 9 දෙනෙක් මේ අයවැය ලේඛන ඉදිරිපත් කළා තියෙනවා. ඔය එක්සත් ජාතික පක්ෂය ඒ අයගේ ආර්ථික ලියවිල්ල අයවැය ලේඛනයේ විදිහට සභාගත කරනකොට සාමාන්‍යයෙන් රටේ ජනතාව දන්නවා එක්සත් ජාතික පක්ෂය 1977 දී ආර්ථිකය කරපු ප්‍රතිසංස්කරණය අනුව තමයි ජනතාවට චිත්‍රයක් තිබෙනවා. ඔවුන් ආර්ථිකය විවෘත කරනවා, රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරනවා, සුභ සාධන සේවන් කප්පාදු කරනවා වගේ UNP එකට හැදිච්ච ආර්ථිකය සම්බන්ධයෙන් චිත්‍රයක් ජනතාව තුළ තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්බන්ධයෙන් තිබෙන්නේ ඔවුන් 94 පස්සේ අනුගමනය කරපු ආර්ථික ප්‍රතිපත්තියට වඩා ජනතාවගේ මතකය වැඩිපුර තිබෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු කියන්න උත්සාහ කරන්නේ අර 77 කාලේ ඔවුන්ගේ ආර්ථිකය පිළිබඳව. ඒසඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආර්ථික ප්‍රතිපත්තියක් පිළිබඳව සමහර ජනතාව හිතාගෙන ඉන්නවා නිකන් සංවෘත ආර්ථිකයක්, රාජ්‍ය ආයතන ආරක්ෂාවේ සුභ සාධනයේ මොනවා හරි ප්‍රමාණයක් ඉතුරු වෙයි කියලා. ඒක එහෙම නෙවෙයි. 94 පස්සේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය තමයි වැඩිපුර රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කරේ එක්සත් ජාතික පක්ෂ අවුරුදු 17ක් කරාටත් වඩා. එතුමිය තමයි වැඩිපුර සුභ සාධන කප්පාදු කළේ. හැබැයි ඓතිහාසිකව අපේ රටේ දේශපාලනයේ මේ පක්ෂ දෙකට ඕනි ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව එකම ආර්ථික ප්‍රතිපත්ති වුණාට හැදුණු චිත්‍රයක් තියෙනවා. දැන් 2015 අගෝස්තු මාසේ මේ දෙකොල්ල එකතු වෙලා හවුල් ආණ්ඩුව හදාගත්තට පස්සේ අපිට මතකයි ගිය වර අයවැය ලේඛන ඉදිරිපත් කරනකොට මේ සභා ගර්භේත් මේන් පිටතත් සංවාදය තිබුණේ ඔන්න එක්සත් ජාතික පක්ෂය අයවැය ලේඛනයක් ගෙනත් තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම එය ප්‍රගතිශීලී කරගන්න, එය ජනතාවට වඩා සහන් ලබා ගන්න බරපතල අරගලකින් නිරතවල ඉන්නවා කියලා. සා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් කතා කරන හැම ඇමතිවරයාම මන්ත්‍රීවරයාම අයවැයට ප්‍රතිසංස්කරණ යෝජනා සංශෝධන ගෙනෙමින් තමයි කතා කළේ. මට මතකයි ආයවැය ඡන්ද විමසීම කරන දවසේ දවල් 12ටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස් වෙලා සාකච්ඡා කරනවලු මේ සංශෝධන ඉදිරිපත් කරනවා සංශෝධන පිළිගත්තේ නැත්නම් එහෙම ආයවැය ඡන්ද දෙන්නේ නැහැ කියලා. එනිසා ඒකතු කරපු සංශෝධනවල ගරුත්වය ගන්න මහා තරඟයක් තිබ්බ ඔබතුමාට මතක ඇති. ඒ පළවෙනි ආයවැය ලේකනේ හවුල් ආණ්ඩු. දැන් මොකෝ වෙලා තියෙන්නේ? ඔව්. දෙවැනි ලේකනේ එනකොට ඒ තරඟ මුකුත් නැහැ. හවුල දෙකොල්ලොන් පිළිගන්නවා ආ තමන් හදපු ආයවැය ලේකනේ කියලා. මේක නොවැම්බර් 10 ඉදිරිපත් කරනකොට එදා උදේ කැබිනට් මණ්ඩලයේදී දෙගොල්ලෝ හරි හරියට තකට තක සම්මත කරපු ආයවැය ලේකනේ කියලා. ඒ නිසා මෙදාසරේ ප්‍රශ්නයක් නැහැ. ආණ්ඩුවේ නායකයා විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වන ජනාධිපතිතුමා, එක්සත් ජාතික පක්ෂ නායකයා වන අගමැතිතුමා, මුදල් අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂයේ රවි කරුණානායක මැතිතුමා, මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලක්ෂ්මණයාපා මැතිතුමා, මේ හැමදෙනාම කැබිනට් එකම එකඟ වෙලා ආයවැය ලේකනයක් ගෙනත් තිබෙනවා. ඒ නිසා දැන් අර ගිය සැරේ වගේ ඇතුළේදී එකඟ වෙලා ආවිල්ලා එළියට පේන්න විවිධ දේවල් කියන්න අයිතියක් නැහැ මේ වෙලාවේ. ඒ වගේම සදැන් මේ දෙගොල්ල සමව අයවැයේ වගකීම බාර ගන්න ඕන. මේක වෙන කාටවත් කරගන්න බැරි වෙච්ච වැඩක්. 1977 හයෙන් පහක බලයක් ලබාගෙන මහා බල සම්පන්න විධායක ජනාධිපතිවරයෙක් අතතරාගෙන හිටපු ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාටවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ ආකාරයට කිහිල්ල ගහගන්න බැරි වුණා. හැබැයි අද මේ විධායක බලයත් නැතුව දිමු ජයරත්න මැතිතුමා වාඩිලා හිටපු පුටුවේ වාඩි නගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා 3-2 හයෙන් පහක් නෙමෙයි පාර්ලිමේන්තුවේ සරල බහුතරයක් නැතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමන්ගේ ඔඩොක්කුවට දාගන්න සමත් වෙලා තියෙනවා. නිසා අපි ස්තුතිවන්තත් වෙන්න ඕන මේ රටේ නිකම් ප්‍රතිපත්ති දෙකක් ආර්ථික වැඩපිළිවෙළ දෙකක් වගේ පෙන්න හිටපු මේ පක්ෂ දෙක නෑ එකම ප්‍රතිපත්තියක් එකම වැඩපිළිවෙළක් එකම ආර්ථික ලියවිල්ලකට එකට එකතු කරගත්ත එක ගැන රටට ඒ නිවැරදි චිත්‍රය ලබා දීම ගැන ඇත්තටම අගමැතිතුමාට ස්තුතිවන්ත වෙන්නත් ඕන. ඒ බොරුව හෙළිදරව් කරලා ඇත්තටම එතුමා කළේ මොකද්ද? අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔතාගෙන හිටපු අර බොරු සළුව ඉවත් කරලා ඇත්ත විවෘත නිර්වත් නග්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ස්වරූපේ පෙන්නවා. ඒක මේ රටේ ජනතාවට හොඳයි. රටේ ජනතාවට දේශපාලන තීන්දුව ගන්න එක හරි වැදගත්. දැන් මේ දෙගොල්ලම එකතු වෙලා අපට ගෙනත් තින්නේ කවර අයවැය ලේඛනයක්ද? කවුරු සතුටු කරන අයවැය ලේඛනයක්ද? සියඹලාපිටිය අමාත්‍යතුමා සතුටු වෙන එතුමනත් වඩා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතුටු කරන අයවැය ලේඛනයක් තමයි මේක ගෙනත් තියෙන්නේ. රටේ ජනතාව සතුටු වෙන්නේ නැහැ. හැබැයි මූල්‍ය අරමුදල සතුටු කරන ලේඛනයක්. මූල්‍ය අරමුදලට ඕන හැටියට හදපු ලේඛනයක්. ඒ පදයට නටපු ඒ පදයට තාලෙට අඩිය තියපු ලේඛනයක් අද ගෙනල්ලා තිබෙනවා. මොකද්ද මූල්‍ය අරමුදල කියන්නේ? දැන් අපි දන්නවා ආණ්ඩුව ඩොලර් බිලියන 1.5ක ණයක් වාරික 6කින් ගෙවන්න අරගෙන තියෙන්නේ. ඒ ණය ගත්තට පස්සේ ඒ ණය හරියට වියදම් කරනවද කියලා බලන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජිතයන් මාස 6කට වතාවක් ලංකාවට එනවා. දෙසැම්බර් මාසේ මැද වෙනකොට ඒ නියෝජිත කණ්ඩායමක් ලංකාවට එන්න නියමිතයි. ණය ගන්නකොටත් තව ඉදිරියට ණය ගන්නත් බලාපොරොත්තු වෙන ආණ්ඩුව සමූල්‍ය අරමුදල සතුටු කරන අන්දමේ එකඟතාවයන් පෙන්눔 කරන මේ ආයවැය ලේකනේ. මොනවද මූල්‍ය අරමුදල කියන්නේ? ඔවුන් කියනවා රාජ්‍ය ආදායම වැඩි කරගන්න. ඔවුන් කියනවා රාජ්‍ය වියදම් අඩු කරගන්න. ඔවුන් කියනවා අයවැය පරතරය 3% මට්ටමට ගේන්න. ඔවුන් කියනවා විනිමය පාලන නීති ලිහිල් කරන්න. මෙන්න මේ කියන ප්‍රධාන කොන්දේසි හතර තමයි මූල්‍ය අරමුදල විසින් පනවන්නේ. රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම 1, 2 රාජ්‍ය වියදම් අඩු කර ගැනීම, 3 අයවැය පරතරයේ 3% දක්වා අඩු කර ගැනීම, 4 විනිමය පාලන නීති ලිහිල් කිරීම. සම මෙන්න මේ ප්‍රති මේ එකඟතාවයන් මත මූල්‍ය අරමුදලේ නියෝගයන් මත
සකස් කරන ලද අයවැය ලේඛනය තමයි මේ තියෙන්නේ. දැන් මේ ආදායම් වැඩි කරගන්න. ආදායම් වැඩි කරගන්න ආණ්ඩුවට තියෙන ක්‍රමවේද මොනවද? මූල අරමුදල් යෝජනා කරන්නේ මොනවද? ඕන් යෝජනා කරන්නේ ජනතාව මත බදු පැටවීමත් රාජ්‍ය ආයතන විකිණීමත්. ඒ නිසා තමයි නොවැම්බර් 10 අයවැය ගෙනකොට නොවැම්බර් 1 වෙනිදා ඉඳලා වැට් එක 111 ඉඳන් 15 දක්වා වැඩි කරන ආණ්ඩුව තදියන් උනේ. නැත්තම් අයවැය ලේඛනයක් ගේන්න දවස් 10ක් තියලා මොකටද වැට් එක වැඩි කරගන්නේ? දැන් උන්ට පෙන්න නෝමනා වුණා අපි IMF හාම්පුදුන්ගේ නියෝගය න්‍යායකට ක්‍රියාත්මක කරනවා කියලා. ඒ නිසා වැට් එක වැඩි කරා 111 ඉඳන් 15 වෙනකන් නොවැම්බර් 1 වෙනිදා ඉඳලා. ඒකේ රෝහල් ගාස්තු වැඩි වුණා. මේ සාමාන්‍ය කෙනෙක් තමන්ගේ ජීවිතේ බේරගන්න රෝහලකට ගියාට පස්සේ පෞද්ගලික රෝහලක ඔවුන් රජයේ රෝහලක එක කඩිනමින් කරගන්න බැරි නිසා මුදල් තියනවටම නෙමෙයි තමන්ගේ ජීවිතේ බේරගන්න තියෙන ආසාවට කැමැත්තට අපේක්ෂාවට තියෙන දේවල් විකුණගෙන හරි පුද්ගල රෝහලකට ගියාට පස්සේ ඒකට ඒ ගාස්තු වැට් එකට යටත් කරා. දුරකතන ගාස්තු වැට් එකට යටත් කරා. තොගහා සිල්ලර වෙනදා වැට් එකට යටත් කරා. මෙහෙම කරලත් ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ කීයද? අපි අන්තසානක මන්ත්‍රීතුමා ඇහුවට පස්සේ මුදල් ඇමතිවරයාගේ මේ සභාවේදී වැට් එක 115 කරලා මේ ඉදිරි වසර තුල කොතරම් මුදල් ප්‍රමාණයක් බලාපොරොත්තු වෙනවද කියලා රුපියල් කෝටි 180යි. හැබැයි ඔබ දකින්නේ නැති අවන්ගාඩ් එකේ කරපු සමුද්‍ර ආරක්ෂණ සේවාව නාවික හමුදාවට පවරගත්තට පස්සේ 2015 නොවැම්බර් 13 ඉඳලා 2016 නොවැම්බර් 12 දක්වා ගත වෙච්ච වර්ෂයට නාවික හමුදාව අපේ ඒකාබද්ධ අරමුදල ලෙවල තියෙනවා රුපියල් කෝටි 233. කියන්නේ ජනතාවට මේ බදු ගහන්නම ඕනේ. සිඹලා පිටි මහත්තුම අහනවානේ බදු ගහන්නම වෙන ක්‍රමයක් කියන්න කියලා. ක්‍රම තියෙනවා. දැන් මේ අවන්ගාඩ් එක කරපු වැඩේ ඒක ගත්තෙත් නෑ හරියට. ඒ ගත්තට පස්සේ ඒක තමයි කියන්නේ කියමින් හිටියේ මැදදී නෑ ආවේ. කෝටි 233ක් අරගෙන දුන්නා. හැබැයි මොකද උනේ? දැන් ඒකනේ. ඒක ලාභ ගත්තට ගරු එමතුමිය නෝට් සී ලිමිටඩ් එක පාඩුවේ දුවන්නේ. එතකොට අවන්ගාඩ් එකේ පහුගිය කාලේ සිදුවීම් විමර්ශනය කරන්න කියලා. දැන් අවන්ගාඩ් එකේ අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටපු නාවික හමුදාපතිරු ඉන්න පුළුවන්. හැබැයි ඔවුන්ව අධිකරණයට කැඳවන්නේ නාවික හමුදා වින්දෙද්දී යුද්ධ කරන කාලෙදී ඒ සම්බන්ධ කාර් පරීක්ෂණයක් කරන්න නෙමෙයි. ඒ සම්බන්ධයෙන් පැමිණිල්ල කරන්න නෙමෙයි. අවන්ගාඩ් එකේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉදමින් රුපියල් මිලියන 1, 2, 3 ගානේ පඩිලා අරගෙන මේ රටට කරපු මූල්‍ය හානිය බරපතල මූල්‍ය අවාසිය පිළිබඳ විමර්ශනයටයි අධිකරණේ කැඳවන්නේ. ඒවටයි මේ බාධා කරන්නේ. ඒවයි හරියට නොකරන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ අවන්ගාඩ් එකත් එක්ක ගැහුවා ගිවිසුම් 6ක්. මේ ජනාධිපතිවරයාට පස්සේ ගැහුවා අනිත් ගිවිසුම. ඒක හරියට පවර ගත්තේ නැහැ. හරියට නීතිමය ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. එහෙම වෙලත් පහුගිය අවුරුද්දේදී කෝටි 233ක් ලාභ ලැබුවා. හැබැයි වැට් එකෙන් බලාපොරොත්තු වෙන්නේ කෝටි 180යි. දැන් හදිස්සිය කරේ මොකද? හදිස්සිය කර යන්න මූල්‍ය අරමුදේ ලොක්කෝ පිනවන්න. ඊළඟට මේ අයවැය ඇස්සේ අයවැයට නොකියම සඳහන් නොකරම ජල ගාස්තු වැඩි කරා. නොවැම්බර් 2 වෙනිදා ඉඳලා දෙසැම්බර් 1 වෙනිදා සිට ක්‍රියාත්මක කරන පරිදි සභාපතිතුමා ගැසට් එක එදා අපේ විදේහ රජ මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ කියෙව්වා ජල සම්පාදන මණ්ඩලය ඉහළ නිලධාරීන් දන්නේ නැහැ. හැබැයි ඊයේ අපේ හකීම් මහතුමා ඇවිල්ලා කියනවා මේ පිළිබඳව කැබිනට් එකේ සාකච්ඡා කරනවා කැබිනට් අනු කමිටුවක් දැම්ම 3 දෙනෙක්ගෙන් කියලා. මම ස්ථිරයටම කියනවා මේ අයවැය විවාද ඉවරනකම් ওই අනු කමිටුවේ තීන්දුවක් එන්නේ නැහැ. ওই අනු කමිටුව දැම්මේ ජනතාවගේ විශාල විරෝධයක් ආවා. ඒ විශාල විරෝධය යටපත් කරන්න තමයි ඕක දැම්මේ. මේක දෙසැම්බර් 10 ඉවරනකම් ඔය යෝජනා එන්නේ නැහැ. ඇයි? මේ අයවැයක් යද්දි අයවැයට දවස් 10ක් තියලා එක පැත්තකින් වැට් එක වැඩි කරනවා අනිත් පැත්තෙන් ජල ගාස්තු වැඩි කරනවා. දැන් මේ අපිට කියන්න හදනවා අපිට කියන්න හදනවා ආදායම් වැඩි කරගත්ත කියලා. කොහොමද ආදායම් වැඩි කරගෙන තියෙන්නේ? ඒකයි වැදගත්. 2016 රාජ්‍ය ආදායම රුපියල් බිලියන 1658යි. 2017 අවුරුදු ආණ්ඩුව බලාපොරොත්තු වෙන රුපියල් බිලියන 2098 දක්වා යන්න. ඒ කියන්නේ රුපියල් බිලියන 440ක්. 2015 සිට 2016 දක්වා ආණ්ඩුව මුළු ආදායම වැඩි කරගෙන 9.4යි. 2015 තිබුණේ 1515යි. ඒ 1658 වෙනකොට වැඩිවීම 9.4යි. හැබැයි 2016 ඉඳන් 17 යනකොට ඕන් 26.5ක වැඩි ආදායමක් බලාපොරොත්තු වෙනවා. මේ ආදායම වැඩි කරගන්නේ කොහොමද? ආදායම වැඩි කරගන්නේ ඒ රුපියල් බිලියන 440න් රුපියල් 389ක්ම බදු. රුපියල් බිලියන 1432 ඉඳලා 1821 දක්වා 389ක් වැඩි කරගන්නේ බදු. බදු වුණොත් මොන බදුද? ඒ 389 නුත් ආදායම් බදු තියෙන්නේ රුපියල් බිලියන 99යි. ඒ කියන්නේ 18යි. වක්‍රබදු වලින් තමයි වක්‍රබදු රුපියල් බිලියන 290ක්. වක්‍රබදු වලින් තමයි මේ ආදායම් වැඩි කරගන්න යන්නේ. ඒ නිසා මේ ආදායම් වැඩි කරගන්නවා කිව්වට ආදායම් වැඩි කරගෙන තින්නේ බදු වලින්. ඒ බදු වලිනුත් වක්‍රබදු වලින්. ආදායම් බදු ගහන 18යි. වක්‍රබදු ගහනවා 82යි. හැබැයි අගමැතිතුමා කියන්නේ මොකද්ද? අගමැතිතුමා කිව්වයි කියලා මුදල් අමතුමා පාර්ලිමේන්තුවේ උපුටා දක්වනවා මෙහෙම. ගරු අග්‍ර මේ 443 ගරු අග්‍රාමාත්‍යතුමා විසින් සඳහන් කර ඇති පරිදි බදු පිළිමද අපගේ ප්‍රතිපත්තිය වන්නේ ඍජු බදු ප්‍රතිශතයේ වර්තමානයේ පවතින 20-40 දක්වා වැඩි කිරීමටත් වක්‍ර බදු ප්‍රතිශතය 80ක පමණ සිට 40 දක්වා අඩු කර ගැනීමටත්. මම කියන මුදල් අමාත්‍යංශයේ යලිත් මේ උපුටා දැක්වීම සලකා බලන්න කියලා. මොකද මේක තියෙන විදිහට ඍජු බදු 20 ඉඳන් 40 දක්වා වැඩි කරගන්නවා, වක්‍ර බදු 80 ඉඳන් 40 දක්වා අඩු කරගන්නවා. මට මතක ඇති විදිහට අගමැතිතුමා මෙහෙම නෙමෙයි කිව්වේ. අගමැතිතුමා කිව්වේ වක්‍ර බදු 80 ඉඳන් 60 දක්වා අඩු කර ගැනීම තමයි බලාපොරොත්තුව කියලා. 40 නෙමෙයි 80 60 දක්වා අඩු කර ගැනීම තමයි බලාපොරොත්තුව කියලා. හැබැයි එහෙම තිබ්බත් මේකේ වැරදියට දැම්මත් ඒ ආකාරයෙන් නෙමෙයි යන්නේ, රුහිතටයි යන්නේ. රුවිතරයි යන්නේ 120 ඍජුබදු 40 කරගන්නවා කිව්වට. හැබැයි තෝමස් ඍජුබත් තියෙන 18 වක්‍රබත් තමයි 82ක් තියෙන්නේ. ඒ නිසා මේ ආදායම් වැඩි කරගන්නවා කියලා රටර ලෝකෙට පෙන්වුවට වැඩි කරගෙන තියෙන්නේ කොහොමද? ජනතාව මත වක්‍රබදු ගහලා එදිනදා කන බොන පරිහරණය කරන දේවල් මත බදු ගහලා තමයි මේ ආදායම් වැඩි කරගෙන තියෙන්නේ. ඒක තමයි IMF එකේ යෝජනාව. ඒක තමයි IMF එකේ ප්‍රතිපත්තිය. ඒ නිසා දැන් අයවැය ලේකන ඉදිරිපත් කරනකොට මුදල් ඇමතුමා බදු සීට්ටුවක් දුන්නා. බදු සීට්ටුවක්. කාබන් බද්ද ගැහුවා. නඩු බද්ද ගෙනාවා. ඉන්ටර්නෙට් බද්ද ගෙනාවා. ATM බද්ද ගැහුවා. SIM බද්ද ගැහුවා. රට බද්ද ගැහුවා රුපියල් 7500යි. අනතුරු බද්ද ඇක්සිඩන්ට් බද්ද රුපියල් 2500යි. රක්ෂණ බද්ද රුපියල් 25000යි. මේ වගේ බදු සීට්ටුවක් ගෙනාව පාර්ලිමේන්තුවට. දැන් මේ ඉන්ටර්නෙට් බද්ද ගහනකොට එය 10% ඉඳලා 25% දක්වා වැඩි කරනකොට ඒ වැඩි කරන අතරෙම ආණ්ඩුව කියනවා මෙන්න මෙහෙම කතාවකුත් මේ අයවැය ලේකනේ 129. ගරු කතානායකතුමනි, රටේ සෑම නිවාස 4කටම එක් නිවසක පරිගණකයක් ඇති බැවින් නිවසේ සිටම පුහුණු පාඨමාලාවක් හැදෑරීමට තොරතුරු තාක්ෂණය යොදාගත හැකිය. ඔව් පුළුවන්. ඒවල් 4කට එකක් කම්පියුටරයක් තියෙනවා නම් තොරතුරු තාක්ෂණය දා පුහුණු පාඨමාලා කරන්න පුළුවන්. හැබැයි එහෙම කරන්න නම් ඉන්ටර්නෙට් එකේ ගාස්තු වැඩි කළා හරියනවද? එහෙනම් මේ 10% තිබ්බ ඉන්ටර්නෙට් බද්දත් 4.5% බස්සන්නනේ ඕනා. ඒ බස්සන වෙනුවට ඒක 25%ක් ගලලා තියෙන්නේ. මේ කියන එකම අයවැය ලේකන ඇතුලේ පරස්පර වෙලා තියෙනවා. ඊළඟට මේ බදු හර ආණ්ඩුව කොතරම් බලාපොරොත්තු වෙනවද? ATM බද්ද රුපියල් 8,800ක්, නඩු බද්ද රුපියල් 450ක්, ඉන්ටර්නෙට් බද්ද රුපියල් 500ක්, රටබද්ධ රුපියල් කෝටි 450ක් කාබන් බද්ධ රුපියල් කෝටි 400ක් සිම් බද්ධ රුපියල් කෝටි 20ක් මේ ආකාරයට. දැන් බලන්න මේවා බදු ගහනකොට මේවා සාධාරණීකරණය කරන්නත් විවිධ දේවල් කියනවා. ඔන්න බලන්න 485 කියනවා මෙහෙම. ඒ කියනවා නඩු බද්ධ නඩු ගාස්තු නඩු විශාල සංඛ්‍යාවක් විභාගයට ගැනීම සඳහා ඒක රාශී වී තිබීම සමස්ත අධිකරණ පද්ධතිය මුහුණ පා තියෙන විශාල ගැටලුවකි. නඩු විශාල ප්‍රමාණයක් පැවතීම අධිකරණ ක්‍රියාවලිය ප්‍රමාද වීමටද යුක්තිය පසුලීම ප්‍රමාද වීමටද හේතු වේ. එමෙන්ම රජයේදී විශාල ගැටලුවක් වී ඇත. ඒ නිසා ඕනෑම පුද්ගලයෙක් උසාවියේ නඩුවක් ගොනු කිරීමේදී ඒ සඳහා නඩු පැවරීමේ ගාස්තුවක් අය කිරීමට බා යෝජනා කරනවා. දැන් නඩු බද්ද ගහනකොට කියනවා උසාවියට නඩු වැඩි වෙලා අධිකරණයේ කාර්යක්ෂමතාවය අඩු වෙලා යුක්තිය පසුතලන්න ඒක බාධාවක් වෙලා කියලා. අර ඇක්සිඩන්ට් බද්ද ගහනකොට කියනවා පාරේ වාහන වැඩි වෙලා මාර්ග අනතුරු වැඩි වෙලා ඒ නිසා ජීවිත හානි වැඩි වෙලා බොහොමයක් අනතුරු වලට හේතුව මාර්ග නීති උල්ලංඝනය කිරීම ඒ නිසා අවම දඩය රුපියල් 2500ක් කරනවා කියලා. දැන් නඩු බද්ද ගහන්නේ නඩු අඩු කරන්න. ඇක්සිඩන්ට් බද්ද ගහන්නේ අනතුරු අඩු කරන්න. මං හරි ජල බද්ද ගහුවේ මොකටද? නාණේ කඩු කරන්නේ. හෝදනේ කඩු කරන්නේ. ආ රෝහල වල වැට් ඒක රෝහල වල වැට් බද්ද ගහුවේ. ඔපරේෂන් කරනකොට වැට් එක අය කරන්නේ. ඒ ඒ මොකටද? දැන් මේ තමුන්නාසලගේ තර්කනේ නඩු වැඩි නිසා නඩු බද්ද. ඇක්සිඩන්ට් වැඩි නිසා ඇක්සිඩන්ට් බද්ද. එතකොට ජල බද්ද වෙන නම් කියන්න දෙයක් නෑ. නාන වැඩි නිසා වෙන්න ඕන. ඉතින් මෙහෙම තමයි කියන්නේ. ඉතින් මෙහෙම කියන අතරෙම මේ මුදල් ඇමතුමා කියන මන් දන්නේ මේක මුදල් ඇමතුමා දැනගෙන දැම්මා නැත්නම් අපේ සමරතුංග මහත්තයා මේක ඩෙබුවද කියලා. මහජනයා වෙත බදු පනවා පීඩාවට පත් කිරීමට කිසිදු මුදල් අමාත්‍යවරයෙකු අවශ්‍ය වන්නේ නැත. ඇත්තනේ. ආ මිනිස්සුන්ට බදු ගහන්න මොකටයි මුදල් ඇමතුරෙක් කියලා අහනවා. එතුමාට මේක නොතේරි හරි කියෙව්වා. ඇත්ත තමයි. මෙහෙම එක එකට එක එකට බදු ගහන්න නම් මොකටයි මුදල් ඇමතිවරේ? ඒක එතුමම කියනවා මේ පාර්ලිමේන්තුවේදී. මහජනයා වෙත බදු පනවා පීඩාවට පත් කිරීමට කිසිදු මුදල් ඇමතුරෙකු අවශ්‍ය වන්නේ නැත. අපි කියන්නේ ඒක තමයි. ඕනේ ඕනේ. ඒ නිසා අපේ රටේ මේ නිදහස් අධ්‍යාපනය ඉගෙනගත්ත අපේ රටේ රාජ්‍ය විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබපු උපාධි ගත්තු මේ රටට ආදරය කරන මුදල් අමාත්‍ය ශිලධාරීන් කීප දෙනෙක් හරි මෙවැනි වගන්තියක්වත් දාපේගෙන අපි සතුටු වෙනවා. ඇමතිවරයෙක් කලින් රිංගලා බදු ගහනකොට එතුමා බදු යෝජනා කරනකොට මෙතුමම කියනවා මේ බදු ගහන්න මොකටද මුදල් ඇමතිවරේ? ජනතා පීඩාවට පත් කරන මොකටද මුදල් ඇමතිවරේ? තම මෙහෙම හරි සඳහන් කරපේක හොඳයි. ඊළඟට මේ මූල අරමුදලේ යෝජනාව තමයි ආදායම් වැඩි කරගන්නත් වියදම් අඩු කරගන්නත් ඔවුන්ගේ තියෙන යෝජනාව තමයි මේ රාජ්‍ය ආයතන විකිණීම. ඒක හරියට ලස්සන මේ කියලා තියෙන්නේ. මේ තියෙනවා 203 ආයතන ගණනාවක් නම් කරලා තියෙනවා. ඒ ආයතනවල කියන්නේ මේ තියෙන්නේ 2014 වර්ෂය තුල හයේ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටෙල්, වෝටර් සෙජ්, හිල්ටන්, මාන්තයි සෝල්ට්, හම්බන්තොට සෝල්ට් වැනි උපాయ මාර්ග නොවන වාණිජ ව්‍යාපාර ලයිස්තුගත කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වාක් ඒ 203 අවසන් කරන්නේ 2017 වර්ෂය තුල සිදුවන අනෙකුත් ලයිස්තුගත කිරීම සම්බන්ධව පාර්ලිමේන්තුව දැනුවත් කරනු ඇත. දැන් මේ ටික විතරක් නෙමෙයි. මේ ටික නම් හැටියට කියනවා 2017 ඉතුරු ටික අපි පාර්ලිමේන්තුවට කියන්නම් කියලා. මේ කොහෙන් එන යෝජනාවද? අපි අහන්න කැමතියි. ඇත්තටම දැන් මුදල් ඇමතුමා කිව්වා මේ අයවැලේකනේ හදන්න කලින් වෙනද වගේ නෙවෙයි ජනතාව 2200ක් විතර හම්බෙලා යෝජනා ගත්තය. හිටව මුදල් ඇමතුරු හම්බුණාය. විශ්වවිද්‍යාල ශාස්ත්‍රඥයින් බොහෝ දෙනෙක් ගුණ ගැසිලා ඔවුන්ගේ යෝජනා තමයි ගත්තේ කියලා. අපි කැමතියි අහන්න මේ යෝජනා කවුද කිව්වේ කියලා කියන්න පුළුවන් නම් හොඳයි කියලා. මේවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා හැර වෙන කොහෙන්ද? ඒ වගේම මේ තියෙන්නේ ඔවුන්ගේ 372 වෙනි යෝජනා විදිහට සඳහන් වෙලා තියෙන්නේ ඉඩම් ගොඩනැගිලි සම්මන්ත්‍රණ ශාලා සහ ආපන ශාලා වැනි රාජ්‍යංශයේ වත්කම් උපරිම වශයෙන් ප්‍රයෝජන නොගෙන ඇති බව නිරීක්ෂණය කරනවා. එම නිසා එවැනි වත්කම් පෞද්ගලික සමාගම් වලට කුලියර දීමට යෝජනා කරනවා. රාජ්‍යංශයේ වත්කම් රාජ්‍යංශයේ දේපල පුද්ගලික අංශයට කුලියට දෙන්න යෝජනා කරනවා පටන් ගන්න උතනින් දුම්රියට දුම්රිය සේවාවලත් එමය සාමාන්‍යයෙන් මේමය අපි දන්නවා අපේ රටේ දුම්රිය දෙපාර්තමේන්තුවෙන් රේල් පාරවල් හදනකොට දුම්රිය මාර්ග හදනකොට පුද්ගලික අංශයට කොන්ත්‍රාත් ලබා දෙනවා හැබැයි අයවැයට ඇතුළත් කරලා අයවැය ලේඛනයේ සඳහන් කරලා මෙහෙම දාලා තියෙනවද කවදාවත් කැලණිවැලි දුම්රිය මාර්ගයේ රත්නපුරේ දක්වා දීර්ඝ කිරීම රුපියල් මිලියන 3000ක් වපමණ අවශ්‍ය වන අතර එය රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය මත සිදු කිරීම අපේක්ෂා කරනවා දැන් පුද්ගලික අංශයට කොන්ත්‍රාත්තක දෙන එක වෙන කතාවක් හැබැයි අයවැය ලේඛන ඇතුළත් කරලා මේ ඉන්නේ හදන්නේ මොකටද මේක සීමාව මොකද්ද මේ කැලණිවැලි දුම්රිය මාර්ගය දීර්ඝ කරන්න රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය මත සිදු කරන අපේක්ෂා කරනවා කියන එකේ තේරුම දුම්රිය මාර්ගය හැදුවට පස්සේ පුද්ගලික අංශයේ කටයුතු අවසානයි කියන එකද නෑ අපි දන්නේ ඒක එහෙම නම් අයවැය ලේඛන දාන උමනාවක් නෑ ඊළඟට මේ 263 තියෙන්නේ මොකද්ද ජලය ජල සම්පාදනය ඒත් එහෙමයි මේ වැඩිදුරටත් ආරක්ෂිත පානීය ජල පහසුකම් ලබා දීම පුළුල් කිරීම හා කඩිනම් කිරීම පිණිස BOP ක්‍රමවේදය යටතේ ජල ව්‍යාපෘති කිරීමට පෞද්ගලික අංශය ඉඩ ලබා දෙයි සම මේ ඔක්කොම එන්නේ මේ රටේ ඉඩම් ටික මේ තියෙන දුම්රිය සේවාව මේ තියෙන ජල සම්පත ඒ වගේ මේ තියෙන රාජ්‍ය ආයතන මේ ඔක්කොම මත තියන් ඉන්නේ වෙන මොකටවත් නෙමෙයි මේක තමයි මූල්‍ය අරමුදල් සතුරු කරන දාපු යෝජනා එතින් අතර වෙන්නේ නැහැ එතින් අතර වෙන්නේ නැහැ පහුගිය කාලේ ඖෂධ 48කට මිල පාලනයක් ගෙන වෙලාවේ රාජ්‍ය සේනාධිපති නැමතුමා සෑහෙන මොරදීමක් කරා මෙතනින් පස්සේ අපි දැන් මේ වෙනකොට රජයේ රෝහල් වලට කෙමිකල් ඇනලයිසර්ස් මෙච්චරක් ඇනෝම් කරලා තියෙනවා හෝමෝන ඇනලයිසර්ස් මෙච්චර ඇනෝම් කරලා තියෙනවා තප්පර 30ට මේකේ මෙච්චර ප්‍රමාණයක් පරීක්ෂණ කරන්න පුළුවන් ඒ නිසා මෙතනින් එහාට ওই රෝහල් වටේ තියෙන පෞද්ගලික රසායනාගාර අකුලගෙන යන්න වෙයි ඔක්කොම කරනවා කියලා ආණ්ඩුවේ රජේ එහෙම තමයි කිව්වේ හැබැයි ආයවැය යෝජනාව තියෙන්නේ මොකද්ද ආයවැය යෝජනාව තියෙන්නේ පෞද්ගලික අංශයට රසායනාගාර සේවාව සඳහා රෝහල් තුත ඇතුල් වෙන්න බලයක් දීලා දැන් වෙන්න ඕනේ මොකද්ද විය යුත්තේ තමයි රාජ්‍ය අංශය ශක්තිමත් කළා දැන් තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ඔබතුමා දන්නවා කලින් නම් රෝහල් වටේ කතාවක් තිබ්බ රෝහල් වටේ වැඩිපුර තියෙන මිනි පෙටි සාප්පු අපි අද ගිහිල්ලා බැලුවොත් එක එක ආයතනවල පෞද්ගලික රසායනාගාර ඖෂධ ශාලා ඒ කියන්නේ රෝහලෙන් කරගන්න ඕන පරීක්ෂණ සියල්ල ඖෂධ මිලදී ගැනීම සියල්ල පුද්ගලික අංශයේ පවරගෙන තියෙන්නේ එහෙම එකේ එය සීමා කළ යුතුව තිබියදී මේක ගේන හදන රෝහල ඇතුළට එතුමා කියනකොට කියනවා මම සේනක බිබිලේ දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ දවස්වල සෑහෙන මුදලක් වියදම් කරනවා මේ දැන්වීම් වලට සේනක බිබිලේගේ ශිෂ්‍යයෙක් වන වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සෞඛ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරගෙන යනවා කියලා එතුමාගේ ප්‍රතිපත්තිය මේ ආණ්ඩුවේදී එතුමා ක්‍රියාත්මක කරගන්න ඒකට මහාචාර්ය සේනක බිවිලි වගේ විද්වතෙක් ශ්‍රේෂ්ඨෙක් විශිෂ්ටෙක් ගාව ගන්න එපා. මොකද සේනක බිවිලි මැතිතුමා තමන්ගේ ජීවිතයේ අවසානයේ පූජා කළේ ඖෂධවල මිල එකක් දෙකක් අඩු කරගන්න මිල පාලනයක් ගේනීමට නෙමෙයි. සමස්ත නිදහස් සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්. සෞඛ්‍ය සඳහා පෞද්ගලික පරීක්ෂණාගාරවල රසායනාගාරවල රෝහල් ඇතුළට එන්න කියලා පාවඩ එල්ල ගමන් නිදහස් සෞඛ්‍ය සේවාව ගැන කතා කරනවා. ගෙවන මාට්ටු ගැන කතා කරනවා. දැන් මේ ආයවැය යෝජනාවක් විදිහට තියෙනවා 144 ගෙවන මාට්ටු ඇති කරන්න. අපි අහන්නේ කාටද මේ? කවුද මේක ඉල්ලන්නේ? තමුන්නාසෙලා මේ පෞද්ගලික අංශය සමග එකතු වී රජය මගින් පාලනය කරන රෝහල් වල ගෙවන මාට්ටු පිහිටවීමට යෝජනා කරනවා. ගෙවන මාට්ටු හදන්න කලින් මේ රජයේ රෝහල් වල හරිහමං වැසිකිලි පද්ධතියක් හදන්නේ මිනිස්සු ගෙවන වාට්ටු ඉල්ලනවා රජයේ රෝහල් වල ඉල්ලන්නේ එකම එක හේතුව ඕක. ඇයි? ඔය ගෙවන වාට්ටුවේ හැදුවත් බලන්නේ මේ රජයේ රෝහලේ වැඩ කරන විශේෂඥ වෛද්‍යවරයා සහ අනිත් වෛද්‍යවරු නම් සේවය දෙන්නේ අර හෙදියම උපස්ථායක නම් පරීක්ෂණය කරන්නේ ඒක ඇතුළෙම නම් මේ ඉල්ලන හේතුව මොනවද? ඒ හොයලා බලන්න. නැත් තමුන්නාසල මේ මුදල් වියදම් කරලා හදන්නකො හොඳ වැසිකිලි පද්ධතියක් මේ රෝහල් ඇතුලේ මේ ඉන්නේ මොකද්ද මේ ඉන්න හදන්නේ ගෙවන වාට්ටු එකින් එක ඇවිල්ලා මේ සෞඛ්‍ය සේවාත් පුද්ගලීකරණය කරන්නේ මේවා තමයි මේවා තමයි මූල්‍ය අරමුදල් සතුරුකරන කියන යෝජනා. අධ්‍යාපනය එහෙමයි. උසස් අධ්‍යාපනය එහෙමයි. මේ අයවැය ලේඛන ඇතුලේ වැඩිපුර වාක්‍ය ගණනාවක එංගලා තියෙන රාජ්‍ය අධ්‍යාපනයේද පුද්ගලික අධ්‍යාපනයේද? පුද්ගලික විශ්වවිද්‍යාල පහසුකම් හදන්න. පුද්ගලික විශ්වවිද්‍යාල සඳහා ප්‍රමිතිකරණ මණ්ඩල හදන්න. පුද්ගලික විශ්වවිද්‍යාලට ශිෂ්‍යයින් ණය දෙන්න. ඒ පුද්ගලික විශ්වවිද්‍යාල උපාධි ගන්න ශිෂ්‍යයින් අපේ රාජ්‍ය සේවයට ගුරුපත් වෙන දිලා බඳවා ගන්න. මේවට තමයි වැඩි අවධානයක් දීලා තියෙන්නේ. මේ පොතේ වැඩි පිටුගණක වෙන් කළා තියෙන එකට. ඔව් සියලුම විශ්වවිද්‍යාලවලට ගිය අවුරුද්දර වයින් කරපු මුදලට වඩා මුදල් කප්පාදු කළා තියෙන්නේ. එහෙම තියෙන අතර තමයි තමුන්හන්සල මේ පුජ්‍යලික අංශය පුජ්‍යලික විශ්වවිද්‍යාල ශක්තිමත් කරන යෝජනා ගේන්නේ. රජයෙන් මේ රටේ ජනතාවගේ බදු මුදල් යොදවලා නඩත්තු කරන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය. ඒ හරණම් කර යුතුව තිබෙන්නේ ඉසෙට්ස්කෝ එකට අනුව ඊළඟට ශිෂ්‍යෝ ටික බඳවා ගන්න. හැබැයි ඒ වෙනුවට අයවැය යෝජනා කරනවා. ඒකට ගාස්තු ප්‍රමේයයක් ගේන්න. ඉතින් මේ කවුරුන් සතුරු කරන කියන යෝජනාද? අමුණාසල ජල සම්පත රත් තියෙනවා. දුම්රිය සේවාවට, සෞඛ්‍යයට, අධ්‍යාපනයට, ඉඩම් ටිකට සේරමත් දින නතර වෙන්නේ නැහැ. එතනින් එහාට ගිහලා තමුන්හන්සලා අපේ රටේ මහ බැංකුවට අත තියන්නේ සූදානම් වෙන්නේ. බැඳුම් කර ගනුදෙනු හරහා මහ බැංකුවේ විශ්වාසනීයත්වය බින්දා. මහ බැංකුව කියලා කියන්නේ මේ රටේ මූලික ක්ෂේත්‍රයේ හදවත. ඒ විශ්වාස තමුන්හන්සලා නැති කළා. නැති කිරීමෙන් නොනවති දැන් මොකද කරන්න හදන්නේ? දැන් කරන්න හදන්නේ ඉතුරු ටිකටත් කොහොම හරි වැඩේ දෙන්නයි මේ ශාස්ත්‍රය වෙන්නේ. මේ මොකක්ද තියෙන්නේ? දැන් තමුන්හන්සලාගේ යෝජනාවක් තියෙනවා මෙන්න මෙහෙම. තොරතුරු තාක්ෂණ සම්නිවේදන ඒජන්සිය මගින් ජාතික ගෙවීම් වේදිකාවක් ක්‍රියාත්මක කරනු ඇත. ජාතික ගෙවීම් වේදිකාවක් ක්‍රියාත්මක කරනු ඇත. දැන් මෙතුවක් කාලයක් මේ බැංකු පුද්ගලයන් ආයතන අතර මේ ගෙවීම් ක්‍රියාවලිය සිද්ධ කරේ මහ බැංකුවට පාලනය කරන්න පුළුවන් ලංකා ක්ලියර් පුද්ගලික සමාගම. මේක ඇතුළේ තියෙනවා මහ බැංකුවේ කොටස් වලින් 20ක්. මහා බැංකුවේ ඇසිස්ටන්ට් ගවර්නර් කෙනෙක් මේකේ ඩිරෙක්ට් අධ්‍යක්ෂ මණ්ඩලේ ඉන්නවා. සහකාර අධ්‍යක්ෂවරයෙක්, සහකාර අධිපතිවරයෙක්. මහා බැංකුවට පාලනය කරන්න පුළුවන් ආයතනයක් තමයි ලංකාවේ පුද්ගලික සමාගම. ඒ නිසා තමයි මේ තමුන්නාසලම ඉදිරිපත් කරපු මෑත කාලීන ආර්ථික ප්‍රවණතා 2016 සුවිශේෂ සිදුවීම් සහ 2017 අපේක්ෂාවන් කියන එකේ මේ පොතේ 140 වෙනි තියෙනවා. ශ්‍රී ලංකා අන්තර්බැංකු ගෙවීම් පද්ධතිය ලංකා ක්ලිය පුද්ගලික සමාගම විසින් මෙහෙයුම් ලබන විද්‍යුත් අන්තර්බැංකු ගෙවීම් පද්ධතිය වන ශ්‍රී ලංකා අන්තර්බැංකු ගෙවීම් පද්ධතිය කලින් අවසර දෙන ලද සුළු පරිමාණ ගෙවීම් ගනුදෙනු කරන දිනපියවීමට පාසුකම් සැලසීම සඳහා මංගත යාන්ත්‍රණයක් ලෙස වැඩිදියුණු කරන ලදී. සම මේ ලංකා කියල පුද්ගලික සමාගම පිළිබඳව තමුන්වහන්සේලා විශ්වාසයක් තියෙනවා කියලා මේක සඳහන් කළා තියෙනවා. හැබැයි එහෙම තියෙද්දි තමයි දැන් යෝජනා කරන්නේ මෙයට වෙනත් වේදිකාවක් නැෂනල් පේමන්ට් ප්ලැට්ෆෝම් එකක් හදන්න. මේන්න හදන්නේ වෙන මොකටවත් නෙමෙයි. අපට ආරංචි විදිහට ඔය යෝජනා කරන තොරතුරු සම්නිවේදන තාක්ෂණ ඒජන්සිය හරහා පහුගිය ආණ්ඩුව කාලේ අර රොකට් එකක් ගුවන් ගත කරන්න සම්බන්ධ වෙච්ච සුප්‍රීම් සට් ආයතනේ ඔය සුප්‍රීම් සට් එකේ ලොක් එකක් සම්බන්ධ කරගෙන ඔහුට මේ ගෙවීම් ක්‍රියාවලියේ අයිතිය ඒකාධිකාරයක් ලබා දීම සඳහා වෙන මගක් තමයි මේ සකස් කරන්නේ. දැනුත් ඒ පුද්ගලයා මේ ආයතනයේ මාර්ගයෙන් ඥාති සංග්‍රහය කරමින් ඉන්නවා. සා වරක් බැඳුම් කරේ හරහා මහ බැංකුවේ විශ්වාසය බින්ද වගේ නැවත වතාවක් මේ හදන්නේ මහ බැංකුව සම්පූර්ණයෙන් ඒ විශ්වාසය බිඳ වට්ටලා ඒ දත්ත පද්ධතියේ විශ්වාසය බිඳ වට්ටලා ඒකාධිකාර නිර්මාණය කරලා මේ මහ බැංකුවේ අයිතිය කොල්ල කරන සූදානම් වෙන්නේ. දැන් මෙහෙමයි මේ අයවැය ලේඛනේ සඳහන් කරන්නේ. දැන් මෙහෙම කරනකොට තමුන්නාසලා කියනවා තමුන්නාසලා මේ සෞඛ්‍ය සහ අධ්‍යාපනය යන කියනකොට කියනවා මෙන්න මෙහෙම. රජයේ රෝහලට ඇතුල් වෙන කෙනෙකුට රජයෙන් ඒ පුද්ගලයා සඳහා කොතරම් වියදම් කළාද කියලා බලා ගන්න පුළුවන් විදිහට පිරිවැය ලේඛනයක් රෝහලට ප්‍රදර්ශනය කරන්න කියලා. ඒ වගේම විශ්වවිද්‍යාල ඇතුළත ශිෂ්‍යයාට රජයෙන් කොතරම් මුදලක් වියදම් කරනවාද කියලා පිරිවැය පත්‍රයක් ප්‍රදර්ශනය කරන්න කියලා. දැන් ඒකද මේ රටේ ජනතාවගේ බදු මුදල් වලින් ඒ ජනතාව තමයි බදු ගෙවන්නේ. ඒ බදු ගෙවන ජනතාව රෝහලට ගියාට පස්සේ ප්‍රතිකාරයක් ගන්න ඒ මිනිස්යාට පෙන්වන්න හදනවා මෙතරම් තමුනාසෙනු වීදම් කරා කියලා. ඒ බදු ගෙවන මිනිසුන්ගේ දරුවා විශ්වවිද්‍යාලය ගියාට පස්සේ ඉගෙන ගන්නකොට මෙච්චර ප්‍රමාණ රජෙන් වීදම් කරා කියලා පෙන්වන්න උත්සාහ කරනවා. අපි හන ඕකම කරන්නකො එහෙමනම් තමුනාසර හරි පාසුයි. කරන්න හොඳම දේක් තියෙනවා මේ ළඟම. ගහන ගිහිලා බෝඩ් එකක් අර කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොඩනැගිල්ලේ මාසික කුලිය මෙච්චරයි කෝටි 2.1 ලක්ෂ 210යි. දැන් මාස රක් තිස්සේ වහලා අපි මේක ගන්න කෝටි 185ක් වේදන් කරා කියලා ගහන්නකො ඒකෙත් එනයි. රටේ ජනතාවගේ බදු මුදල්. ඔය ඇමතිවරුන්ගේ අමාත්‍යාංශවල ගහන්නකො මේ ඇමතිවරයා වෙනුවෙන් වාහන වලට මෙච්චරයි ගොඩනැගිල්ලේ කුලිය මෙච්චරයි ඇමතිවරුන් නඩතොර මෙච්චරයි කියලා ඒ අමාත්‍යාංශෙන් අමාත්‍යාංශෙත් ගහන්නකො. ජනතාවගේ බදු මුදල් වලින් ලෙඩක් හැදලා ස්පිරිතාලට ගියාට පස්සේ බෙහෙත් දෙනකොට පිරිවැය පත්‍රේ දාන්න තමුන්වහන්සේලා යෝජනා කරනවා. ඉගෙන ගන්න දරුවට රජය කොච්චර වේදන් කරනවද කියලා දාන්න තමුන්වහන්සේලා ඒ වේදන් පෙන්න උත්සාහ කරනවා. අපි අහන්නේ ඒ වගේම දාන්නකෝ යමතිවරු ගැනත් ඒක එක අමාත්‍යංශ මට්ටමින් කොච්චර වේදන් කරනවද කියලා මේ රටේ බදු මුදල්. ඒවත් දාන්න එපා එහෙනම්. මොකටද මේ කරන්න හදන්නේ? මේ ජනතාව තුල මානසිකත්වයක් ගොඩනගන්න හදනවා. පුද්ගලීකරණය ගැන රාජ්‍ය දේපල විකිණීමට සාධාරණයි කියලා උත්තරයක් හදාගන්න මතවාදයක් හදන්නේ මේ හදන්නේ. දැන් මේ අයවැය ලේඛනයේ පුරාම තියෙන වෙනමකක්වත් නෙමෙයි මේ තියෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා අනුව රාජ්‍ය ආතන විකුණුලා ආදායම් වැඩි කරගන්නත් වියදම් කප්පාදු කරගන්නත් තියෙන උත්සාහයයි මේ තිබෙන්නේ. ඊළඟට මේ මූල්‍ය අරමුදල සතුරු කරන්න හදපු මේ ලේඛනයේ ඇතුලේ ජනතාවට මොනවද දෙන්නයි කියලා පෙන්වන්න ඉදිරිපත් කරලා තියෙන දේවල් තියෙනවා. ඒ නිසා ගත්තොත් එහෙම මේක ප්‍රෝඩාකාරී ලේඛනයක්. ප්‍රෝඩාවක්. දැන් ආණ්ඩුව ලොකුවට විකුණන කාරණේ තමයි බඩු මිල අඩු කරා කියලා කියන්නේ. බඩු මිල අඩු කරා. අඩු කරමු බඩු කීපෙකුත් දාලා තිනවා. මේවා මේ අයවැය ලේඛනයට දාන්න ඕන දේවල් නෙමෙයි. වැට් එක දාන්න නැති සමුන්නාසෙලා, ජල ගාස්තු දාන්න නැති සමුන්නාසෙලා මුංගට රුපියල් 15ක් අම්බුනට පස්සේ ඒක දාන මුංගෙන් රුපියල් 15 අඩු කරලා පස්සේ ඒක දාන අයවැය ලේඛනයට. පරිප්පු වල රුපියල් 10ක් අඩු කරලා පස්සේ ඒක දානවා. දැන් මේ අඩු කරපු බඩු වලින් කොතරම් සහනයක් ජනතාවට සැලසෙයිද? හතර දෙනෙක් ඉන්න පවුලකට ගණන් හදලා බැලුවොත් මුංගට කිලෝ 1ක් යයි මාසෙකට. පරිප්පු කිලෝ 2ක් යයි. අර්ථාපන් කිලෝ 4ක් යයි. හාල් මැස්සා කිලෝ 1ක් තියමුකෝ. ඊට වඩා කණ එකක් නැහැනේ. සීනිත් කිලෝ 5ක් දාමුකෝ. භූමි තෙල් ගොඩක් පාවිච්චි කරන්නේ ලීටරයක් විතර තියමු. ගෑස් සිලින්ඩරය මාසෙන් පාවිච්චි කරා විතරම මාසෙන් මාසෙ ගෑස් සිලින්ඩරේ මාරු කරනවා කියලා. දැන් මේ ඔක්කොම ගියොත් කීයක් ඔය සහනේ ලැබෙයිද ජනතාවට? මුංගඩ කිලෝ එක රුපියල් 15යි. පරිප්පු කිලෝ දෙක රුපියල් 20යි. අර්ථාපන් කිලෝ හතර රුපියල් 20යි. හාල් මැස කිලෝ එක රුපියල් 5යි. සීනි කිලෝ 5 රුපියල් 10යි. භූමි තෙල් ලීටරේ රුපියල් 5යි. ගෑස් එක රුපියල් 25යි. සහනේ රුපියල් 100යි මාසෙට. හතර දෙනෙක් ඉන්න පවුලට රවි කරුණානායක මැතිතුමාගේ අයවැය ලේඛනයේ මාසික සහනය බඩු මිල අඩු කරගෙන රුපියල් 100යි. ඔන්න. ඊට ඔය 100 හොයාගන්න තිබ්බ ගම්මබිල මැතිතුමා එහෙම කොහොමද 100 හොයාගන්නේ කියලා. රුපියල් 100යි. අවුරුද්දට රුපියල් 1200යි. අවුරුද්දට 1200යි. හදිසියෙන්වත් පාර යන ගමන් ඉර කපලා දඩයක් ලිව්වොත් අවම දඩේ රුපියල් 2500යි.
මේ කාලය අවසන් වුණා.
අවම 2500යි. දැන් බලන්නකෝ. ඒ නිසා මේක ඇවිල්ලා රාඩෝ රවිගේ ප්‍රෝඩා අයවැය වගේ තමයි.
අවසන් කරා.
රුපියල් 100යි අයවැය අඩු මේ සහන මල්ලෙන් අඩු කරලා තියෙන්නේ. තමිණ දෙකක් තෝදින්. ඒ ඊළඟට ගියසරේ අයවැය තමුන්නාසල විකුණපු ප්‍රධාන කාරණය මොකද්ද? අපි අධ්‍යාපන වේදම් කරා. අධ්‍යාපන බිලියන 185ක් වෙන් කරා කියන එක තමයි ගියසරේ ලොක්කොටම වික්කේ. හැබැයි මේසරේ කියනවා ඒකෙන් බිලියන 38යි වේදම් කරලා තියෙන්නේ. කාර්තු හතරන ගොඩ නම් බිලියන 50ක් වේදම් කරයි.
අවසන් කරනවා.
ප්‍රකට නියෝජක කතානායකතුමනි ගියසරේ අයවැය ලේඛනේ අවසන් කරනවා. අයවැය ලේඛනේ තිබෙන යෝජනා ටික අධ්‍යාපනයේට ඒ යෝජනා එකතු කරත් එහෙම රුපියල් බිලියන 65 අඩු ගානේ ගෙනාපු අලුත් යෝජනාවත් ක්‍රියාත්මක කළා නෑනේ. 38යි වේදම් කළා තියෙන්නේ. ඉතින් දැන් මේ විකුණන එකවත් හරියට රටේ ජනතාවට පෙන්වන එකවත් හරියට වෙන්නේ නෑ. එතන අපි කියන්නේ මේ ප්‍රෝඩාවක්. මම එක් කරුණකින් අවසන් කරන්න දෙන්න. අගමැතිතුමාත් ලොකුවට කිව්වා අධ්‍යාපනයේ සෞඛ්‍ය නිවාස වලට තමයි වේදම් කරන්න කිව්වා. දැන් මේ මැදපන්තියේ නිවාස හදන්න පුද්ගල අංශයත් එක්ක එකතු වෙලා ව්‍යාපෘතියක් යනවා කොන හෝමඟම ජලතර හදනවා එක නිවාස ව්‍යාපෘතියක් අපේ කළුතර වාද්‍ය හදනවා
දැන් නම් කාලේ හුඟක් ප්‍රමාණවත්
මැදපන්තියට නිවාස ගන්න පුළුවන් විදිහට මේ හදන්නේ
හොඳයි
රුපියල් 45000 ණය වාරිකේ 45000 ණය වාරිකයක් ගේම රුපියල් 75000 පඩියක් ඕන කාටද මැදපන්තිය ගන්න පුළුවන් මේ මේ ගෙවල් ඔන්න නිවාස සම් මේක ප්‍රෝඩාවක් සාර ප්‍රාඩෝ අමතිගේ ප්‍රෝඩා අයවැය ලියවිල්ල මේ ජාත්‍යන්තර මූල්‍ය අතුරු අරමුදල සතුරු කිරීමක් විනා මේරළ ජනතාව සතුරු කරන්න නෙමෙයි සම් මේ අයවැයට අපේ විරුද්ධත්වය ප්‍රකාශ කරමින් මම නියම බවසතුයි
හොඳයි